ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ සතියේ අඟහරුවාදා රාත්‍රිය සමස්ත ඔස්ට්‍රේලියානු වැසියන්ටම සුවිශේෂී වූ රාත්‍රියක් බවට පත් වුණා. ඒ මොකද කියලා ඔබ හොඳින්ම දන්නවා. වසර 2021-2022 මූල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අයවැය ඉදිරිපත් කළේ අඟහරුවාදා රාත්‍රියේ. භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ අමාත්‍ය ජොෂ් ෆ්‍රයිඩෙන්බර්ග් මහතා විසින් ඉදිරිපත් කරපු මේ අයවැයෙන් වාසි අවාසි හිමි වෙන්නේ කාටද කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් හිටියේ. ඉතින් අපිත් අද කල්පනා කළා ආර්ථික විමර්ශන අපේ මේ විශේෂාංගය යටතේ මෙවර අයවැයෙන් වාසි සහ අවාසි හිමි වන්නේ කාටද, ඒ වගේම මෙවර අයවැය තියෙන සුවිශේෂතා මොනවද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. මොකද ඔබ දන්නවා දැන් පසුගිය වසර පුරාවටම සමස්ත ලෝකයේම කොරෝනා වෛරස් තත්වයේ හින්දා වසංගතයේ හින්දා පීඩා වින්දා ලෝකයේ බොහෝ රටවල් වලට ආර්ථිකමය වශයෙන් බලපාපු කාරණාවක් මේක. ඔස්ට්‍රේලියාවටත් මේ බලපෑවා, අනිත් රටවල් වලට වගේම. ඉතින් කොරෝනා වසංගත තත්වයක් මැද්දේ අරගෙන ආපු අයවැයක් නිසා මේ අයවැයත් සුවිශේෂී අයවැයක් බවට පත් වෙනවා. අපි කතාව ආරම්භ කරමු. සුපුරුදු ලෙසින් අපේ ආරාධනාව යොමුවන්නේ මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන හිවගේ මහතාට. ආයුබෝවන් චන්දන.
ආයුබෝවන් දිල්රුක්ෂි.
චන්දන, අපි ආරම්භ කරමුද මුලින්ම චන්දනගේ දැක්ම කොහොමද කියලා මෙවර අයවැය සම්බන්ධව. ඔබ දකින විදිහට මේ කොවිඩ් තත්ත්වය යටතේ රජය මෙවර අරගෙන ආපු අයවැය සමස්තයක් වශයෙන් ගත්තහම මොන වගේ අයවැයක්ද?
ඔව් දිල්රුක්ෂි, මේ අයවැය මේ ඉතාම මේ වැදගත් අයවැයක්. මොකද මේ ගිය අයවැය බලනකොට අපි බොහොම අවිනිශ්චිත තත්ත්වයක හිටියේ මේ කොවිඩ් උදුර නිසා. දිල්රුක්ෂි, මේ අයවැය මේ පවතින රජයට මේ ඉතාම වාසි සහගත වෙනවා. මොකද මේ මේ අයවැය ඉදිරිපත් කරන්න කලින් මාස කීපය තුළ ඔස්ට්‍රේලියාවට මේ ලකි කන්ට්‍රි කියනවානේ මේ අයනෝ අපේ යපස් සඳහා පුදුම මිලවැඩීමක් වෙලා ආදායම ඉහළ ගියා. ඒ වගේම බලාපොරොත්තු වුණාට වඩා වේගෙන් ආර්ථිකයේ රිකවරි එක වැඩි වුණා. මේ කෝවිඩ් නිසා ගියායවේදී බලාපොරොත්තු වුණ ඉතාම බොහොම අඳුරු අනාගත ස්වභාවය ඉක්මනට මේ රිකවරි එකකින් ඇති වුණා. ඒ රිකවරි එක නිසාත් ආදායම රජයේ වැඩි වුණා. ඉතින් ඔය ඉන්කම් එක වැඩිවීමත් ඉක්මන් රිකවරි එකත් මත මේ පාර අයවැය ඉදිරිපත් කරේ. ඒක ඉතින් මේ ඉතාම වාසිදායක තත්ත්වයක් ආණ්ඩුවට. ඒ වගේම මේ අයවැය හුඟක් කාලවලට මේ විචාරකයා අඳුල්ලා දෙන්නේ මේක මේ අන්එම්ප්ලොයිමන්ට් එක නැති කරන්න පාදක කරගත්ත අයවැයක්. ඒ කියන්නේ රැකියා වැඩි කිරීම සහ රැකියා සුරක්ෂිතභාවයේ ඉහළ දැමීම සඳහා ඒක ස්ථාපිත කරන්න කරපු අයවැයක් විදිහට තමයි හුඟක් අය මේක අඳුන්ලා දෙන්නේ. ඒ වගේම දිල්රුක්ෂි, මේ අයවැයේ වැදගත්ම කාරණේ තමයි හුඟක් වෙලාවට යටින්දු වන්නේ මේ විචාරකයෝ දන්නවා ඒක. ඒගොල්ලෝ කියනවා මේක ඇත්තටම ඉලෙක්ෂන් එක ඡන්දයේ ඊළඟ අවුරුද්දේ දිල්රුක්ෂි. එතකොට ඊළඟ ඡන්දෙට කලින් අයවැයක් ඉදිරිපත් කරන්න බෑ මං හිතන්නේ මේ රජයට. මේක තමයි ඒගොල්ලන්ගේ ඡන්ද අයවැය. එතකොට ඡන්දයක් පාදක කරගත්ත යම්කිසි ක්‍රමෝපායන් තියෙනවනේ, ඒවත් මේකේ තියෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒ වගේම මේක තව කට්ටියක් කියනවා දිල්රුක්ෂි, මේ කාන්තා පාර්ශ්වයේ හිත දිනා ගන්න ප්‍රමුඛ වූ අයවැයක් කියලා. දිලුක්ෂි දන්නවා ඇති, පහුගිය දවස්වල අපි අසන්න වුණත් හුඟක් වෙලාවට දැනගන්න ඇති මේ රජයේ සම්බන්ධව ගොඩාක් මේ කාන්තාවන්ට වෙච්ච අකටයුතුකම්, ඒ වගේම සෙක්ෂුවල් හැරස්මන්ට් වගේ ඒ වගේ කාරණා වලට රජයේ මුහුණ දීලා පොඩ්ඩක් ඉතින් රජයේ ඒ ගැන මේ කලසල්ලෙන් හිටියේ. ඉතින් ඒකත් මං හිතන්නේ මගහරව ගන්න මේක ස්ත්‍රී පක්ෂයට ටිකක් හොඳ අයවැයක් විදියට ගොඩක් අය දන්නනවා. මොකද මේ වැඩිපුර වියදම් ඒ අය සම්බන්ධව කරන නිසා. තව වැදගත් කාරණාවක් කියන දෘෂ්ටි ඒ සම්බන්ධව, දැන් ඕනම අයවැයක් ඉදිරිපත් කරන්නේ අනාගතයේ මේ වියදම් ආදායම්නේ. එතකොට ඒවා පාදක කරගන්න උපකල්පන තියෙනවා. රජය පුරෝගතනය කරනවා ඊළඟ අවුරුද්ද තුළ ආර්ථිකය 104.5% වර්ධනය වෙයි කියලා. ඉතින් ගොඩක් විචාරකයෝ කියනවා ඒක එච්චරම රියලිස්ටික් නැති වෙන්න පුළුවන්, තාත්වික නැති වෙන්න පුළුවන් කියලා. නමුත් මේ ලොක්ඩවුන් එක ඇරලා ආර්ථික කටයුතු යනකොට කොහොමත් ලොකු බූස්ට් එකක් එනවා ආර්ථිකයේ. නමුත් විචාරකයෝ කියන්නේ ඒක ලොකු ටාගට් එකක් කියලා. ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් එක රැකියා විරහිත භාවයේ 10% දක්වාම මේ අඩු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් දෙයක් කරගන්න පුළුවන් නම්, නමුත් රජය කියන හිතනවා ඒක පුළුවන් වෙයි කියලා. ඔන්න ඔය විදිහට තමයි දිරුක්ෂි මේ ආයවේ අපිට දකින්න පුළුවන්.
හොඳයි, දැන් රටේ පොදු මහ ජනතාව විදිහට මේ ආයවැය දිහා බලාගෙන ඔවුන් සිටියේ මොනවද මේ ආයවැයෙන් අපිට සැලසෙන සුබ සාධනය? එසේ තර මෙතරම් මේ ආයවැයෙන් අපිට යම් අවාසිදායක කරුණු ඉදිරිපත් කරනවද කියලා. අඟහරුවාදා රේ භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ අමාත්‍ය ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් මහතා ඉදිරිපත් කරපු මේ ආයවැයෙන් අපි ගත්තොතින් චන්දන අපේ පොදු මහ ජනතාවට වාසි අවාසි කරුණු මොනවද කියලා ඔබට කොහොමද ඒක නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ?
අවුරුදු ඉස්සෙල්ලාම අපි මේ ආයවැය සමස්තයක් වශයෙන් අරගෙන අපි බලමු මොනවද මේ අපිට මේ ජයග්‍රහී දේවල් සහ පරාජිත දේවල් කියලා. ජයග්‍රහයික දේවල් කියන්නේ රජයේ වැඩියෙන් වියදම් කරන ක්ෂේත්‍රනේ. එතකොට මේ ආයවැය ප්‍රධාන මේ හයිලයිට්ස් තමයි චයිල්ඩ් කෙයා වලට බිලියන 1.7ක් වියදම් කරනවා. එතකොට චයිල්ඩ් කෙයා පොසිෂන්ස් ඒ කියන්නේ මේ කුඩා දරුවෝ ඉන්න දෙමව්පියන්ට එක වැදගත් වෙන්න පුළුවන් චයිල්ඩ් මේ ඒ එලවන්ස් එක වැඩි කරන්න සල්ලි වෙන් කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගිය අවුරුදු වල ඉඳන් තිබ්බ ලෝව ඇන්ඩ් මිඩල් අඩු සහ මධ්‍යම ආදායම් ලබන අයට දෙන ටැක්ස් බෙනිෆිට් එක තව අවුරුද්දක් දික් කරන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම මෙන්ටල් හෙල්ත් සඳහා බිලියන 2ක් ලොකු මුදලක් වෙන් කරනවා මේ මානසික සෞඛ්‍ය සඳහා. ඒ වගේම මේ ළඟදී අපි දන්නවා දිලුක්ෂි ලොකු ආందోళනයක් තිබ්බා ඒජ් කියා මේ රොයල් කමිෂන් එකක් ආවනේ බොහොම දරුණුවට ඒජ් කියා මේ ඉන්ඩස්ට්‍රි එක විවේචනය කළා තිබ්බනේ. ඒ වගේම කොවිඩ් මරණ ගොඩාක් මේ ඒජ් කියා වලනේ සිද්ධ වුණේ. ඉතින් ඒකට ඒක ලොකු කාරණාවක් වුණා රජයට බිලියන 17ක් ඒ වගේම 17.7ක් කියන 18ක් වගේ ප්‍රමාණයක් ඒජ් කියා සම්පූර්ණ ඒවැ තියෙන මේ අඩුපාඩු මේ නැති කරන්ට වෙන් කළා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සඳහා තවත් බිලියන 15ක් වෙන් කළා තියෙනවා. වික්ටෝරියාවට ඒ බිලියන 15න් බිලියන 3ක් විතර ලැබෙයි කියලා අපි හිතනවා. ඒ වගේම ෆැමිලි වයලන්ස් ඩොමෙස්ටික් වයලන්ස් ඒවට ක්‍රියාමාර්ග යොදන්න බිලියනක් විතර වෙන් කළා තියෙනවා. ඔබ තමයි ඉතින් ලුක්ෂි අපිට ජයග්‍රහණ වශයෙන් දකින්න පුළුවන් කෙටියෙන්. ඒ වගේම මේ ආයවැයෙන් කප්පාදු තියෙනවා විශේෂයෙන්ම අපේ මේ සංක්‍රමණික ප්‍රජාවට කප්පාදුවක් තියෙන්නේ. ඒ කියන්නේ සංක්‍රමිකයන් සාමාන්‍යයෙන් අවුරුදු ප්‍රමාණයක් ඉන්න ඕන ඒ අයගේ මේ ආණ්ඩුවෙන් ලැබෙන ඒ වරප්‍රසාද දීමන ලබා ගන්න ඒක අවුරුදු 4 දක්වා වැඩි කළා තියෙනවා. ඒ කියන්නේ ඒකෙනින් සෑහෙන මුදලක් ඉතුරු කර ගන්න බලාපොරොත්තු වෙනවා රජයේ. ඒ වගේම විශ්වවිද්‍යාලට වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු කළා තියෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල පහසුකම් සඳහා රජයේ අනුමත ආයවැය ප්‍රමාණය අඩු කළා තියෙනවා. ඒ වගේම මෙඩිකේ බෙනිෆිට් එකේදී pharmaceutical benefit එක, ඒ වගේම MRI ලබා ගත්තොත් ඒවට ගෙවන්න තියෙන ඒ මුදල් සම්බන්ධයෙන් ඒ codes අයින් කළා තියෙනවා. ඒ කියන්නේ අපිට අතින් ගෙවන්න වෙන විදිහට. ඒ වගේම job seeker ඒක නතර වුණා අපි කවුරුත් දන්නවා ඒ රජයෙන් ලබා දුන්නේ පහසුකම්. ඒක වෙනුවට රජය ඉදිරිපත් කළා තියෙනවා මේ අලුතෙන් online system එකක් digital portal කියලා. කියන්නේ job seeker අර රැකියාවක් නැතුව රැකියාව බලාපොරොත්තු හොයන අය ඒ පෝර්ටල් එකෙන් තමයි දැන් ඒගොල්ලෝ රැකියාව හොයාගන්න ඕන. ඒගොල්ලෝ ෆේස් ටු ෆේස් ගිහිල්ලා මූණට මූණ සාකච්ඡා කළා ඒගොල්ලෝ එහෙම යන්න ඕනේ නැහැ. ඒකෙන් රජය බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියනයක් පමණ මේ ඉතුරු කරගන්න. එතකොට දිලුක්ෂ අපි තව ටිකක් ගියොත් ඒ දුරට මං කෙටියෙන් පහදන්නම් සමහර මේ ශීර්ෂ අපිට වැදගත් වෙන. විශේෂයෙන්ම සුළු හමාදි පරිමාණ ව්‍යාපාරවලට ගොඩක් සහන සැලසිලා තියෙනවා. අපි අපේ ව්‍යාපාරවල යෙදෙන අය සඳහා ඒක තව වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අලාභ අඩු කරන්න පුළුවන් ඉක්මනට. ඒ වගේම ඒගොල්ලෝ වියදම් කරා නම් බඩු බහන්න මිලදී ගන්න කැපිටල් ඉක්විප්මන්ට් ප්‍රාග්ධන බහන්න ඒවා ඒ අවුරුද්දේම අඩු කරන්න පුළුවන් ප්‍රමාණය මේ වැඩි කළා තියෙනවා. ඒ වගේ ගොඩාක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට සහන ලබා දීලා තියෙනවා මේ ආයවැය. මොකද මේ කොවිඩ් වලින් විශාල ප්‍රමාණයෙන් ඒගොල්ලන්ට බලපෑම් ලක් වෙච්ච නිසා. ඒ වගේම මේ ටුවරිසම් සෙක්ටර් එක අපි දන්නවා මේ සංචාරක කර්මාන්තයේ ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එක බොහොම අගාත තත්වයක වැටලා තියෙන්නේ මේ කොවිඩ් නිසා. ඒකට ඩොලර් බිලියනයක් විතර රජය වියදම් කරනවා ඒ ආයතන වලට මේ පහසුකම් සලසන්න. ඒ වගේම අපි ගත්තොත් නිවාස ගැන අපිට ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අර අලුත් නිවාසයක් මිලදී ගන්න සල්ලි එකතු කර ඉතුරු කරන අයට රජයෙන් විශේෂ පහසුකම් යටතේ ඉතුරු ගිණුමක් අර ෆස්ට් හෝම් සුපර් සේවර් ස්කීම් එක යටතේ ඉතුරු ගිණුමක් පවත්වාගෙන යන්න තිබ්බ. ඒක 30,000ක් දක්වා තමයි උපරිමයට ඉතුරු කරන්න පුළුවන් උනේ ටැක්ස් ෆ්‍රී විදියට, ටැක්ස් එක අඩු ටැක්ස් එකක් යටතේ. දැන් ඒක 50,000 දක්වා වැඩි කළා තියෙනවා. ඒ නිසා අලුතෙන් නිවාසයක් මිලදී ගන්න සල්ලි එකතු කරන ඒ ඉනිෂියල් ෆන්ඩ් එක එකතු කරන අයට ඒක ඉතා වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම යටිතල පහසුකම් වලට ගොඩාක් විදං කරනවා මේ පාරවල් හදන්න, ඒ වගේම අනිකුත් මේ අප්ග්‍රේඩ් සඳහා, ඒ වගේම දරණීය සංවර්ධනයේ උදෙසා වැඩිපුර කාබන් පරිසරයට මුදාහරින ඒ කර්මාන්තවල ඒ කාබන් ප්‍රමාණය අඩු කරන්න ලෝ එමිෂන් ටෙක්නොලොජි වලට ඩොලර් බිලියනකට වඩා වියදම් කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම ප්‍රයිමරි එඩියුකේෂන්, ප්‍රී ස්කූල්, ප්‍රයිමරි ස්කූල් එඩියුකේෂන්, ඒර්ලි චයිල්ඩ්හුඩ් එඩියුකේෂන්, චයිල්ඩ් කෙයා ඒරියා එකට ගොඩාක් මුදල් වෙන් කරලා තියෙනවා ඒක වැඩි කරන්න. ඒ වගේම නොන් යුනිවර්සිටි විශ්වවිද්‍යාල නොවන ප්‍රයිවට් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් වලට ඒගොල්ලන්ගේ කෝසස් වලට රෙජිස්ටර් වුණොත් ඒකට රජයෙන් වියදම් කරන ප්‍රමාණය, ඒ ප්ලේසස් ප්‍රමාණය 5,000කින් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක ඉතා වැදගත් වෙනවා ඒ සම්බන්ධ ව්‍යාපාරයක හෝ ඒ සම්බන්ධ වෘත්තියක NLC සිටිනවා නම්. ඒ වගේම ඩිජිටල් ඉකොනොමි එක සම්බන්ධව දියුණු කරන්න, මේ අපි දන්නවා දැන් කොවිඩ් කාලයේ ගොඩාක් ඩිජිටල් වර්චුවල් ඔන්ලයින් ඉන්ඩස්ට්‍රි එක වැඩි වුණා. ඒ වගේම මේක වැඩි දියුණු කරන්න විශාල මුදලක් රජයේ වෙන් කරනවා මේ අයවැයෙන්. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තාම දිල්රුක්ෂි ඒජ් කියා එකේ වැඩි වෙච්ච ඒ වැඩිවීම අපි සඳහන් කරන්න ඕනේ. මේ බජට් එකේ ලොකුවටම ගොඩක් අය කතා කරනවා බිලියන 18ක් වෙන් කළා තියෙනවා. ඒකෙදි අලුතෙන් ඒජ් කියා ස්ථාන වැඩි කරන්න, ඒවට අවශ්‍ය කරන පහසුකම් වැඩි කරන්න, ඒ අයව ට්‍රේන් කරන්න, ඒ සේවය සපයන අය, ඔන්න ඔය විදියට දිල්රුක්ෂි මේ ශීර්ෂ වලින් අපිට පෙනෙනවා කොයි ආකාරයෙන්ද අපිට මේ අයවැය බලපාන්නේ කියලා. දිල්රුක්ෂි
හොඳයි චන්දනේ, දීර්ඝ විස්තරයෙන් අනතුරු අපේ ජනතාවට තේරෙන්නට ඇති කවුද ජයග්‍රාහකයෝ කවුද පරාජිතයෝ කියලා මෙවර අයවැයෙන් ඉදිරිපත් කරපු ඒ කාරණා හරහා. ඒ අතරතුරදී අපි මතක් කිරීමක් කරනවා මේ සම්බන්ධව අපි ලිඛිතව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා වෙබ් ලිපියක් ආකාරයට. ඔබට කරුණු කියවා දැනගන්නටත් පුළුවන් අපගේ වෙබ් අඩවියට ගියොතින් www.sbs.com.au/sinhalese-webadiwayata යන්න. මෙවර අයවැයේ ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ කවුද කියලා අපි වෙබ් ලිපියක් ආකාරයටත් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. අපි මෙවර අයවැය පිළිබඳව වන සමාලෝචනයක් තමයි මේ කරගෙන යන්නේ. පුරවැසියෙකු විදිහට මෙවර අයවැය ගැන ඔබ දැනගත යුත්තේ මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් වන මේ සාකච්ඡාව අපි කරගෙන යන්නේ ආචාර්ය චන්දන හිවගේ මහතා සමගින්. චන්දන, දැන් ගොඩක් වෙලාවට අයවැය ඉදිරිපත් කරද්දී අපේ පොදු මහජනතාව, ඒ වගේම ව්‍යාපාරික ශාස්ත්‍රයේ මේ බදු පිළිබඳව වන උනන්දුව බොහොම වැඩි. බදු ප්‍රතිලාභයේ කොයි ආකාරයෙන් වේද, බදු කැපීම කොයි ආකාරයෙන් වේද, මේ වගේ දේවල්. ඉතින් මෙවර මේ ටැක්ස් එක බදු සම්බන්ධව රජයේ සැලැස්ම වෙලා තිබුණේ මොකක්ද අයවැයෙන්?
ඔල් දිරුක්ෂි, මේ පාර අයවැයෙන් අපිට ලැබෙන බදු සහන ඉතා වැදගත් වෙනවා සමාලෝචනයට භාජනය කිරීම. විශේෂයෙන්ම අපි ඉන්ඩිවිජුවල් පුද්ගල බදු ප්‍රමාණ ගත්තහම අපිට ඉතාම වාසිදායක දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි කලින් අයවැය වලින් ඉදිරිපත් කරපු අර බදු ප්‍රතිශතය අඩු කිරීම සහ බදු ප්‍රමාණය අඩු කිරීමේ මේ දීමනා තව අවුරුද්දක් දික් කිරීමට රජය තීරණය කළා තියෙනවා. ඒක කෙසේ සිද්ධ වෙන්නද කියලා පොඩි අදහසක් දුන්නොත්, ඇත්තටම අඩු සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලාභින්, ඒ කියන්නේ දැන් අඩු ආදායම් කුවහම අවාර්ෂයකට ඩොලර් 37,000 දක්වා ආදායමක් ලබන කෙනෙක්ට කෙලින්ම ඩොලර් 255ක ටැක්ස් ඔෆ්සෙට් එකක්, බදු ප්‍රතිලාභයක්, කෙලින්ම ටැක්ස් රිටර්න් එකෙන් ඒ ප්‍රමාණය අඩු වෙලා අතට ලැබෙනවා. ඊළඟ බ්‍රැකට් එක වෙන්නේ ටැක්සබල් ඉන්කම් එකෙන් 37,000 සහ 48,000 දක්වා ආදායම් ලබන කෙනෙක්ට 37,000ක් දක්වා ලැබෙන 255ක් ඇතුළුව 37,000 සිට 48,000 දක්වා වැඩි වෙන හැම ඩොලර් එකකටම 7.75, ඒ කියන්නේ 7.75 මාරක එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට තමන්ගේ ඇනුවල් ඉන්කම් එක අනුව තමන්ට ඒක කැල්කියුලේට් කරගන්න පුළුවන්. පළවෙනි 37,255, ඒ 37,000 ඉඳන් අනිත් 48,000 තියෙන අතිරේක ප්‍රමාණයට එවරි ඩොලර් එකකට, හැම ඩොලර් එකකටම 7.75 මාරක් එකතු වෙනවා. එතකොට ඒකට යන්න පුළුවන් උපරිමය තමයි 1080යි, ඩොලර් 1080යි උපරිමය ලබා ගන්න පුළුවන් තමන්ගේ ටැක්ස් රිටර්න් එකට. එතකොට ඊළඟට බ්‍රැකට් එක තියෙනවා, ඊළඟට තමයි 48,000 සහ 90,000 අතර, ඒ කියන්නේ තමන්ගේ වාර්ෂික ටැක්සබල් ඉන්කම් එක 48,000 සහ 90,000 අතර නම් උපරිමේ යන්න පුළුවන් 1080යි ඒගොල්ලන්ට. ඒ වගේම අන්තිම බ්‍රැකට් එක තමයි තමන්ගේ ආදායම 90,000 - 1,26,000 අතර නම්. එතන වෙන්නේ අර කලින් 1080 80ෙන් අඩු කරන්න ඕන සත තුනක් හැම ඩොලර් එකකටම 90,000 ඉඳන් 1,26,000 දක්වා. ඒ කියන්නේ 90,000 ඉඳන් 1,26,000 දක්වා තියෙන ඒ ආදායමෙන් හැම ඩොලර් එකකටම සත තුන ගානේ අඩු වෙනවා 1,080 එක. එතකොට 1,080 අඩු කිරීම 3 cents for every dollar above 90,000 up to 120,000 කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට ওই විදිහට තමයි අපේ පුද්ගල ආදායම් බදු වාසිය ලැබෙන්නේ. ඒ වගේම අනෙක් අතට අපි සුළු ව්‍යාපාරයක් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයක ව්‍යාපාරයක් කරනවා නම් අපිට ගොඩාක් tax benefits ලැබෙනවා. ඒ තමයි මේ tax එකේ අපි වීදම් කරලා තියෙනවා නම් යම් කිසි මුදල් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ ලබා ගන්න machinery එහෙම මිලදී ගන්න equipment ඒක අඩු කරන්න පුළුවන් ඒ අවුරුද්දෙම. අන්න ඒ විදිහට මේ පාර බදු සහනයක් ලබා දීලා තියෙනවා ඒ සුළු ව්‍යාපාරවලට සහනේ සැලසන. ඒ වගේම ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ ව්‍යාපාර අලාභ ඒ අවුරුද්දෙම අඩු කරන්න පුළුවන් විදිහට ඉක්මන් සහන ලබා දීලා තිනවා. ඒක ඊටාම වැදගත් කාරණාවක් ගොඩාක් මේ සුළු ව්‍යාපාරවලට මේ කොවිඩ් නිසා බලපෑමට ලක් වෙච්ච. තව කලින් සඳහන් කරා වගේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් ගුවන් යානා සම්බන්ධ ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් විශේෂ බදු සහන දීලා තිනවා එක එක කම්පැනි වලට ඒගොල්ලන්ගේ අලාභ පියෝ ගන්න. ඉතින් ওই ටික තමයි දිලෘක්ෂි විශේෂයෙන්ම අපිට වැදගත් වෙන විශේෂ බදු සහන විදියට අපිට මේ පාර හඳුන්වලා දෙන්න පුළුවන්.
හොඳයි, දැන් ඊළඟට සංක්‍රමණික ප්‍රජාවක් විදිහට අපේ ජනතාව බොහොම උනන්දුයි සාමාන්‍යයෙන් ආයවැයකදී මේ වීසා සම්බන්ධව එසේත් නොමැතිනම් සංක්‍රමණිකයින් සම්බන්ධව ආයවැයෙන් මොනවද ඉදිරිපත් වෙන විශේෂතා කියලාත් කරුණු දැනගන්න. මෙවර මොනවද ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා වුණ විශේෂ දේවල් චන්දර?
ඔදිලුක්ෂි, දැන් සංක්‍රමණිකයන් ඇවිල්ලා ඉන්නව නම් රටට ඔල්රෙඩි ඇවිල්ලා ඉන්නව නම් සංක්‍රමණිකව ඒ අයට අවුරුදු 4ක් ඉන්න වෙනවා මේ රජයෙන් යම් කිසි වරප්‍රසාද ලබා ගන්න ඔය unemployment benefit වගේ දේවල් ලබා ගන්න අවුරුදු 4ක් විතර ඉන්න වෙනවා. ඒක කලින් ප්‍රමාණයට වඩා දික් කිරීමක්. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන එක. තව කාරණාවක් තමයි දැන් සංක්‍රමණිකයෝ දැන් ඒගොල්ලෝ approve වෙලා රටට එන්න ඉඳද්දී lockdown එක වුණා නම් ඊළඟ අවුරුද්ද මැද භාගයේ වෙනකන්වත් ඒගොල්ලන්ට ඉන්න වෙයි කියලා තමයි මේ ආයවැයේ අස්තමෙන්තු කළ තියෙන්නේ borders අරින්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේ වසරේ ජූනි මාසයේ වන විට සුද්ධ විදේශ සංක්‍රමණ 97,000කින් පමණ පහත වැටෙනවා කියලා තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එතකොට සංක්‍රමණික ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. හේතුව මේ බෝඩර්ස් වැසීම සහ මේ දේශ සීමා ලොක්ඩවුන් කිරීම ඒකට හේතුව. අනිත් එක තමයි පළමු වසරේ ආයවැයෙන් අපි ඇස්තමේන්තු කරානේ 70,000කට වඩා වැඩි වෙයි කියලා සංක්‍රමණික. නමුත් ඊට වඩා ප්‍රමාණය අඩු වෙනවා කියලා තමයි මේ ආයවැයනුත් පුරෝකථනය කරලා තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වුණාට වඩා දිගු කාලයක් මේ බෝඩර්ස් වහලා තියෙන නිසා. තව පොසිටිව් ධනාත්මක කාරණාවක් තියෙනවා. මේ ආයවැයදී ඇස්තමේන්තු කරලා තියෙනවා 2024-25 දී සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 2,35,000 දක්වා ඉලෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ කාලේ බෝඩර්ස් ඇරලා මේක යථා තත්ත්වයට පත් වෙයි කියලා. එතකොට ඔන්න ඔය කාරණා තමයි දිලෘක්ෂි අපි සංක්‍රමණිකය සම්බන්ධව මේ ආයවැයෙන් විශේෂයෙන්ම බලපාන්නේ.
හොඳයි චන්දන, අපි හැමනම් අවසාන වශයෙන් අවධානයට ලක් කරමු. අපි දැන් මේ කතා බහ කරමින් ඉන්න මේ සාකච්ඡාව පුරවැසියක විදිහට මෙවර ආයවැය ගැන ඔබ දැනගත යුත්තේ මොනවද කියන කාරණාවේදී දැන් රටක් වශයෙන් සමස්තව ගත්තාම පුරවැසියක විදිහට රටක තියෙන මේ ආයවැය පරතරය පිළිබඳව උනන්දු වීම ඉතාමත්ම වැදගත්. මොකද ඒක තමයි රටේ ආර්ථික දර්ශකයේ බවට පත්වන්නේ. රටේ ආදායම සහ රටේ වියදම ඒ අනුව තමයි ඇත්තටම රජයක් විසින් යම් තීන්දුව තීරණ අරගන් ලබන්නේ මේ ආයවැය හරහා මේ ආයවැය පරතරයේ පියවීම සම්බන්ධව සහ සමාජ සුබසාධනය පිළිබඳව ඒ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව. දැන් මෙවර ආයවැය පරතරයේ කොයි වගේද මේ ඉදිරිපත් කරපු බජට් එකෙන්? දැන් මේක පියවන්නේ කොහොමද? රජය මොන වගේ වැඩපිළිවෙලක් අරගන්නවා කියලාද නිවේදනය කළා තියෙන්නේ?
ඔව් දිලෘක්ෂි, ඒක ඉතාම වැදගත් කාරණාවක්. මොකද මේ විශේෂයෙන්ම මේ කොයිලිෂන් ආණ්ඩුව ආවහම ඒගොල්ලන්ගේ සාමාන්‍ය කතාවේ තියෙන්නේ ඩෙෆිසිට් එක අඩු කරන්න ඕනේ, බැලන්ස් බජට් එකක් තියාගන්න ඕනේ කියලා. නමුත් වෙන කොයිලිෂන් ගවර්න්මන්ට්ස් වලට වඩා මේ ආණ්ඩුව, මේ මොරිසන් මහත්මයාගේ රජය අමුතු වැඩක් කරලා තියෙනවා මේ ආයවැයෙන්. ඒ තමයි මේ අය ගොඩාක් ඒ බජට් ඩෙෆිසිට් එක මේ ආයවැය හිඟිය පියව ගන්නවට වඩා වියදම් වැඩි කරලා මේ රැකියා විරහිතභාවය අඩු කිරීම ගැන පුළුවන් දුවලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අර මං කලින් කිව්වනේ අපිට එකපාරට ලොකු ආදායමක් ලැබුණා කියලා මේ අපේ මේ අපනයන වලට මිල ඉහළ ගිහිල්ලා විශේෂයෙන්ම යකඩ සහ අනිකුත් ඒවාට ඒ ලැබිච්ච සම්පූර්ණ ආදායම ඩොලර් බිලියන 30ක් විතර කියන්නකෝ ඒකත් සම්පූර්ණයෙන්ම වියදම් කරන්න තීරණය කළා තියෙනවා. එතකොට අයවැය පරතරයේ මේ පාර බිලියන 106ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. බිලියන 1 106ක්. එතකොට මේක එකතු වෙනවා සමස්ත ණය ප්‍රමාණයට. එතකොට ඕස්ට්‍රේලියාවේ සමස්ත ණය සුද්ධ ණය තියෙනවා බිලියන 617ක් විතර. එතකොට ඒක තව ප්‍රමාණයකින් වැඩි වෙලා ඒක බිලියන 700ක් විතර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේවත් එකතු වෙනකොට. එතකොට දැන් මේ අයවැය පියව ගැනීමේදී රජය හිතනවා මේ වෙලාවේ විදේශ ණය ගැනීම, ඒ කියන්නේ අපි දන්නවා විදේශ ප්‍රාග්දල් වෙළඳපොළ කියලා තියෙනවා ණය ගැනීම. එතකොට විදේශ ණයවල පොලි අනුපාතය උඟක් අඩුයි. ඉතින් ඒකෙන් රජයට වාසියක් ලැබෙනවා මේක ඉක්මනට සහනදායී පියව ගන්න. ඒ වගේම කලින් ගත්ත ණය ප්‍රමාණය ගෙවන පොලියත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තාම රජයේ දල දේශීය නිෂ්පාදිතය කියනවා නැෂනල් ඉන්කම් ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් කියලා දල දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් තමයි උපරිමයේ ණය ප්‍රමාණය වැඩි වෙන්නේ කියලා, ඒ කියන්නේ සමස්ත ණය ප්‍රමාණය වැඩි වෙන්නේ කියලා රජය ඇස්තිමේන්තු කළා තියෙනවා. ඒක එච්චරම ප්‍රශ්නයක් කියලා දැන් කතා කරන්නේ නැහැ. මොකද දැන් ආර්ථික වශයෙන් රජයට ළඟා කරගන්න තියෙන ප්‍රධාන අභිමතාර්ථය තමයි අන්එම්ප්ලොයිමන්ට් එක අඩු කරන, රැකියා විරහිතභාවය අඩු කිරීම. ඒකල බලාපොරොත්තු වෙනවා මේ වියදම් කිරීම තුලින් ඒක ඉක්මනට හරි ගිහිල්ලා ආදායම් වැඩි වෙලා, ටැක්ස් ආදායම්, බදු ආදායම් වැඩි වෙලා මේ ඩෙෆිසිට් එක, මේ අයවැය හිඟිය ඉක්මනට අඩු වෙයි කියලා. ඒකල බලාපොරොත්තු වෙනවා අයවැය හිඟිය ඊළඟ අවුරුදු, ඒ කියන්නේ මේ බජට් එකෙන් නෙමෙයි ඊළඟ බජට් එකේදී 2022-23 බජට් එකේදී මේ 199 බිලියන 99ක් වෙලා, ඊට පස්සේ ඒක බිලියන 79ක් ඊළඟ අවුරුද්ද වෙලා, ඕක බිලියන 57 දක්වාම අඩු වෙයි කියලා අවුරුදු 4 ඇතුළත මේකළු පුරෝකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4ක් මේ පිට සමතුලිත අයවැයක් හෝ අතිරික්ත අයවැයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක තමයි දිරුක්ෂි මේකෙන් කියන්න පුළුවන්.
හොඳයි චන්දනේ, අපි හැමනම් සූතිවන්ත වෙනවා මෙවර 2021-2022 වර්ෂය සඳහා මධ්‍යම රජයේ විසින් ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා SBS සිංහල සේවයේ සමග සම්බන්ධ වීම පිළිබඳව ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතාට අපේ ස්තුතිය පිරිනමනවා. එහෙමනම් චන්දන යලිත් මෙවැනි වූ සාකච්ඡා වාරයකින් අපි නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.